ಖಾಸಗಿ ನವವೇಣಿಯ ಅಂಗಾರುವಾದ ರಾತ್ರಿಯೇ ಆಸ್ಟ್ರೇಲಿಯಾನು ಬಾಂಡಾಗಾರಿಕ ಸ್ಕಾಟ್ ಮಾರಿಸನ್ ಮಹದಾವಿಸಿನ್ ಆಯವ್ಯ ಇದ್ರಿಪತ್ಕಿರಿ ಮತ್ತು ಸಮಗ ದೆನ್ ಕಾಗಿತ್ ಕಥಾಭಾ ಯಮುಲಾತಿ ಬೆನ್ನಿಮೆ ನವ ಆಯವ್ಯನ್ ಇದ್ರಿಪತ್ಕರಿ ಅತಿ ಯೋಜನಾ ಅಪಿ ಬಂದವ ಇದನ್ ಮೇ ಪಿಲಿ ಬಂದವ ಅಪಿ ಅಪಿ ವೆಬ್ ಅಡ್ವಿ sbs.com.au/ ಸಿಂಗಲೀಸ್ ವೆಬ್ ಅಡ್ವಿ ವೆನಮ ವೆಬ್ ಲಿಪಿಯ ಕೂತು ಇದ್ರಿಪತ್ ಕರತಿ ಬೇನೋ ಒಬ್ಬ ಮೆವರ ಆಯವ್ಯನ್ ಇದ್ರಿಪತ್ ಕರತಿ ಬೇನೋ ಯೋಜನಾ ಅಪಿಲಿ ಬಂದವ ಸಿಂಗಲ ಭಾಷಾವೇನ ಒಬ್ಬ ಕಿಯವಾ ತೊರತುರು ದನಗಾನಟ್ ಪುಲ್ವಾನ್ ಇದನ್ ಏಕಮ අපි දන්නවා ඔබ ඉතාම කැමැත්තෙන් සිටිනවා මේ අයවැය අපිට කොහොමද බලපාන්නේ කියන කරුණ පිළිබඳව කතා බහ කරන්න. ඉතින් ඒ නිසාම අද අපි ආර්ථික විමර්ශන විශේෂාංගය අපේ වැඩසටහනට එකතු කරගත්තා. මේ අයවැයෙන් ශ්‍රී ලාංකික ප්‍රජාවට බලපාන වැදගත් කරුණු කිහිපයක් පිළිබඳව කතා බහ කරන්න. ඉතින් ඒ වෙනුවෙන් අපිත් සමග දැන් එකතු වෙලා ඉන්නවා වික්ටෝරියා විශ්වවිද්‍යාලයේ ව්‍යාපාරංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය රංජිත් ඉහලනායක. ආචාර්ය රංජිත්, අපි ඔබ අයබෝන් කියලා මුලින්ම පිළිගන්නවා SBS සිංහල වැඩසටහනට.
අයබෝන් චරිත.
තව අපි මුලින්ම කතා බහ වටන් ගනිමු මේ අයවැය මොන විදිහ ආයවැයක්ද කියන කාරණය පිළිබඳව අවධානය යොමු කරලා අපිට අහන්නට ලැබෙන්නේ මෙය මේ සන්ධාන රජය විසින් ඉදිරිපත් කළත් මෙය කම්කරු පක්ෂ ආයවැයක් එහෙම නැත්නම් ලේබ බජට් එකක් කියලා තමයි බොහෝ දෙනා හඳුන්වන්නේ.
ඔව්, ඇත්තටම මේ චරිතා මේ හොඳ ප්‍රශ්නයක් මතු කරේ. මුලින්ම මේ හැමෝගේම අවධානය ආයවැය යෝජනාවලියට කෙරෙහි යොමු වෙලා තියෙන වෙලාවේ අපි දන්නවා මේ ටර්න්බුල් අගමැතිවරයා ප්‍රමුඛ රජය ලිබරල් ආර්ථික ප්‍රතිපත්ති අනුගමනය කරන රජයක්. හැබැයි ඒ වුණාට මේ අයවැය අපිට පේන විදිහට යම් ආකාරයක මැදමාවතේ ගමන් කරන අයවැයක් විදිහට දකින්න පුළුවන්. හේතුව ඒ අයවැය තුළ තියෙන සමහර ආදායම් සහ වියදම්, විශේෂම වියදම් ප්‍රතිපත්ති වලදී ඒක නිකන් මැදමාවතේ ගමන් කරන අයවැයක් විදිහට තමයි අපිට පේන්න තියෙන්නේ. අයවැයට පෙරත් ඔබ දන්නවා මේ ප්‍රතිපත්ති කීපයක්ම ඕන් විසින් එළි දැක්වුවා. ඉතින් මේ අයවැය ලේඛනයේ තියෙන ප්‍රතිපත්ති අතරේ යහපත්, ඒ වගේම යහපත් වගේම අයහපත් ලක්ෂණ තියෙන ප්‍රතිපත්ති වල සම්මිශ්‍රණයක් විදිහට තමයි චරිත අපිට මේ අයවැය දකින්න පුළුවන් වෙන්නේ. විශේෂයෙන්ම එක්තරා යහපත් ලක්ෂණයක් තමයි අපි සමස්ත අයවැය හිඟය පිළිබඳව විශේෂ අවධානයක් යොමු කරනවා. මේ අවුරුද්දේ අයවැයෙන් සමස්ත අයවැය හිඟය සැලකිය යුතු ප්‍රමාණයකට අඩු කරගන්න රජය සමත් වෙලා තියෙනවා. මම හිතනවා ඒක බොහොම සුබදායි තත්ත්වයක් කියලා. උදාහරණයක් විදිහට චරිත අපි සඳහන් කරොත් එහෙම අපේ ශ්‍රාවකීන්ට තේරෙන ආකාරයට අයවැය හිඟය ගිය අවුරුද්ද අයවැයේදී 2016-17 අයවැයේදී ඩොලර් බිලියන 37.6 වගේ ප්‍රමාණයක් පැවතුණා. ඒක මේ අවුරුද්දේ 2017-18 අයවැයේදී ඩොලර් බිලියන 29.4 දක්වා අඩු වෙලා තියෙනවා. ඒ කියන්නේ මේක බිලියන 8.2 අඩුවීමක්. මතන ඒක ඉතාම යහපත් ලක්ෂණයක්. ඒ වගේම ඉදිරි අවුරුද්ද කීපයක තුල, විශේෂයෙන්ම 2020-21 වර්ෂය වෙන විට අයවැය අතිරික්තයක් දක්වා ළඟා කරගන්න හැකි වේවියයි ඔවුන් බලාපොරොත්තු වෙනවා. දැනට පුරෝකථනය කරලා තියෙන අයවැය අතිරික්තය ඩොලර් බිලියන 7.4 2020-21. ඉතින් මේ පුරෝකථනයන් මේ ආකාරයට සිදු වුණොත් මං හිතනවා ඉතාම හොඳ තත්ත්වයක්. විශේෂයෙන්ම මේක වැදගත් වෙනවා චරිතා මේ දිනවල සාකච්ඡා වෙන මේ AAA ණය ශ්‍රේණිගත කිරීම සම්බන්ධ පවතින තත්ත්වයක් එක්ක. අපි මේ ගැන මීට කලින් කතා කරලා තියෙනවා. S&P ශ්රේණිගත කිරීම වලට අනුව පහුගිය අවුරුද්ද අවසානයේදී ඔවුන් ඕස්ට්‍රේලියාවේ ණය දර්ශකයන් සඳහා ඍණ දිශානතියක්, ඒ කියන්නේ නෙගටිව් අවුට්ලුක් එකක් ලබා දුන්නා. අන්න මේ තත්ත්වය තුළ මේ අයවැය පරතරය හිඟය අඩු කර ගැනීම මම හිතන ඉතාම වාසිදායකයි. විශේෂයෙන්ම මම බලාපොරොත්තු වෙනවා වියදම් ඉතිරි කිරීම ප්‍රතිපත්ති රජය විසින් අනුගමනය කරાવીයි කියලා. ඉතින් මම හිතනවා අන්න ඒ தத்துவයේ තුල මේ අයවැය සුබදායි අයක් විදියට අපිට එක්තරා විදියකට දකින්න පුළුවන්.
ඔව්, ඒ සුබදායි බවත් එකම බොහෝ දෙනාගේ අවධානය යොමු වෙලා තිබෙනවා මේ මෙඩිකේ බද්දෙහි යම් වැඩිවීමක් කිරීමට යෝජනා කිරීම සම්බන්ධයෙන්. නමුත් එයින් ලැබෙන ආදායම රජය මම හිතන්නේ තවත් සුබසාධක කටයුත්තක් සඳහා යොදවන්න තමයි තීරණය කරලා තිබෙන්නේ. අපි ඒ පිළිබඳව කතා බහ කළොත්.
ඔව්. ඔය ඇත්තටම මේ චරිත මේ පහුගිය කම්කරු රජය විසින් හඳුන්වා දුන්න ඉතාම වැදගත් වැඩසටහනක් මේ ජාතික ආබාධිත රක්ෂණ ආවරණ වැඩසටහන, නැත්නම් නැෂනල් ඩිසබිලිටි ඉන්ෂුරන්ස් ස්කීම් කියලා අපි හඳුන්වන ඒ ව්‍යාපෘතිය. මේක ඉතාමත්ම වැදගත් වැඩසටහනක්. රජය මේ මෙඩිකෙයාර් ලෙවි වැඩි කිරීම තුළින් දැනට පවතින 2% මෙඩිකෙයාර් බද්ද 2.5% දක්වා වැඩි කිරීමට යෝජනා කරලා තියෙනවා. මේ යෝජනාව ක්‍රියාත්මක වෙන්නේ 2019 ජූලි මාසේ ඉඳලා. ඒ තුලින් රජය විසින් වසර දෙකක් තුල ඩොලර් බිලියන 7.8ක රාජ්‍ය ආදායමක් ලබා ගැනීමට අපේක්ෂා කරනවා. ඉතින් මේ ලැබෙන රාජ්‍ය ආදායම 2020 දී මුළුමනින්ම ජාතික ආබාධිත රක්ෂණ ආවරණ වැඩසටහන සඳහා අවශ්‍ය වෙන සම්පූර්ණ අරමුදල් සපයා ගැනීමට යොදා ගන්න තමයි රජය බලාපොරොත්තු වෙන්නේ. ඉතින් ඒ විදිහට බැලුවොත් මෙඩිකේයා බද්ධ කියන එක අපි හැමෝම ගෙවන බද්දක්. ඒ බද්දේ වැඩිවීම ඉතාම සුළු ප්‍රමාණයක්. මං හිතන්නේ එක පුද්ගලයෙකුගේ වැඩිවීම බොහෝම සුළු ප්‍රතිශතයක් වෙනවා. ඉතින් එය මං හිතන්නේ හොඳ ආයෝජනයක් සඳහා තමයි යෙදවෙන්නේ. ඔබ දන්නවා ආබාධිත දරුවෙක් සිටින පවුලකට ආබාධිත කෙනෙක් ඉන්න පවුලක ඒ ආබාධිත පුද්ගලයාව නඩත්තු කරන්නට විශාල වියදමක් දරන්න වෙනවා. ඒ වගේම පවුලට ඒ සඳහා විශාල කැපවීමක් කළ යුතු වෙනවා. මම හිතනවා අනේ ඒ කාරණයේදී මේ රක්ෂණ ආවරණය තුළින් එවැනි පවුල් සඳහා විශාල සහනයක් සැලසේවිය කියලා බලාපොරොත්තු වෙනවා. ඒ නිසා මෙඩිකේයා ලෙවි වැඩි කිරීම මම හිතන්නේ අපිට හැමෝටම එකඟ වෙන්න පුළුවන් කාරණයක්. මම හිතනවා පාර්ලිමේන්තුවේදී පක්ෂ විපක්ෂ සියලු දෙනාගේම සහයෝගය මම හිතනවා මේ යෝජනාවට ලැබෙවි කියලා.
ඊළඟට මම කැමති අවධානය යොමු කරන්න මේ අධ්‍යාපනයේ සම්බන්ධයෙන් රජයේගෙන ඇති පියවර සම්බන්ධයෙන් මේ පිළිබඳව කතා බහ මම හිතන්නේ අයවැයට පෙර සිටම ඇති වුණා. ඇත්තටම මොනවද මේ රජයේගෙන තිබෙන තීරණ අධ්‍යාපනයේ සම්බන්ධයෙන්?
විශේෂයෙන්ම චරිත මෙතෙන්දී වැදගත් වෙන්නේ මේ පාසල් අධ්‍යාපන සඳහා රජයේ වියදම් කිරීම සහ විශ්වවිද්‍යාල අධ්‍යාපනය සඳහා කරන වියදම් කිරීම. ඔබ දන්නවා අර ගොන්ස්කි ආකෘතියට අනුව රජය විසින් සෑම පාසල් ශිෂ්‍යයෙකුටම සමාන අරමුදල් ලබා දීමේ ප්‍රතිපත්තියකට යනවා. ඒ කියන්නේ මධ්‍යම රජය විසින් පාසල් අධ්‍යාපනය සඳහා අරමුදල් ලබා දීමේදී ඔවුන් මේ ඒ ශිෂ්‍යයින්ගේ පසුබිම ආදායම හෝ ඔවුන් ඇතුළත් වෙන පාසල් සලකන්නේ නැතුව සියලු දෙනාටම සමසේ අධ්‍යාපනය ලබා දීමේ අරමුණෙන් අරමුදල් වෙන් කිරීමක් සිදු කිරීමට යෝජනා කරලා තියෙන්නේ. මේ යටතේ රජය විසින් ඉදිරි වසර 10 තුළදී පාසල් අධ්‍යාපනය සඳහා ඩොලර් බිලියන 18.6ක් ලබා දීමට යෝජනා කරලා තියෙනවා. ඉතින් දැනට ඇස්තමේන්තු කරලා තියෙන විදියට චරිත මේ මගින් දැනට තියෙන පාසල් 9000කට ලබා දෙන අරමුදල් වැඩිවීමකට ලක් වෙන එක තමයි අපිට පේන්න තියෙන. ඉතින් මේක හොඳ දෙයක්. විශේෂයෙන්ම මේ බටහිර ලෝකයේ රටවල් වලින් ඕස්ට්‍රේලියාව මම හිතනවා පහුගිය කාලය තුළ පාසල් අධ්‍යාපනයට ලබා දුන අරමුදල් ප්‍රමාණය ටිකක් අඩු වුණා. ඒ නිසා මේ යෝජනාවත් එක්ක මම හිතනවා අපිට පුළුවන් වෙයි කියලා ඒ தத்துவය මග හරවා ගන්න. ඒක තමයි යහපත් පැත්ත. හැබැයි ඕකේ අයහපත් පැත්ත තමයි විශ්වවිද්‍යාල අධ්‍යාපනය සඳහා අරමුදල් ලබා දීමේදී කරලා තියෙන වෙනස්කම්. අපිට විශේෂයෙන්ම වැදගත් වෙන්නේ මේ 2018 වසරේ ඉඳලා විශ්වවිද්‍යාල පාඨමාලා සඳහා අය කරන ගාස්තු 1.82කින් වැඩි කිරීමට රජය යෝජනා කරලා තියෙනවා. 2020ක වෙන විට මෙය 7.5ක වැඩිවීමක් වෙනවා. ඉතින් මේක අපේ අසන්නන්ට තේරෙන භාෂාවෙන් කිව්වොත් එහෙම 2021 දී වසර 4ක පාඨමාලාවක් හදාරන ශිෂ්‍යයෙකුට තමන්ගේ පාඨමාලා ගාස්තු විදියට ඩොලර් 2,300 අතර ප්‍රමාණයක වැඩිවීමක් මේ පාඨමාලා ගාස්තු වල සිද්ධ වෙනවා. දැන් අපි දන්නවා මේ පාඨමාලා ගාස්තු සඳහා ශිෂ්‍යයින්ට අර හෙක්ස් යෝජනා ක්‍රමය මගින් ණය හම් වෙනවා. ඉතින් එතනදී වෙන්නේ ශිෂ්‍යයින්ගේ ලබා ගන්නා ණය ප්‍රමාණය වැඩි වෙලා ඔවුන්ගේ අනාගත ණය බර වැඩිවීම. විශේෂයෙන්ම මේක අපේ ශ්‍රී ලාංකීය සම්භවයක් තියෙන පවුල්වලට මම හිතනවා මේක බලපානවා කියලා. විශේෂයෙන් මොකද අපි අපේ දරුවන්ට අධ්‍යාපනය ලබා දීම ප්‍රධානම අරමුණ විදියට තියෙනවා. ඒ නිසා අපේ පවුල්වලට මේක බලපාන්න පුළුවන්. විශේෂයෙන්ම වෛද්‍ය ඉංජිනේරු සහ වෙනත් වෘත්තීන් සම්බන්ධ පාඨමාලාවල මිල ගණන්, ඒ කියන්නේ පාඨමාලා ගාස්තු වැඩි වෙන්න පුළුවන්. ඉතින් අපි දන්න ආර්ථික න්‍යායට අනුව මිල ගණන් වැඩි වුණාම ඒ සඳහා තියෙන ඉල්ලුම අඩු වෙනවා. ඒ නිසා මේ අනාගතයේදී ශිෂ්‍යයින්ගේ විශ්වවිද්‍යාල යෑම සඳහා තියෙන උනන්දුව තරමක් දුරට හීන වෙන්න පුළුවන්. ඉතින් ඒක එක්තරා විදිහක ඍණාත්මක ලක්ෂණයක් විදිහට අපිට හඳුන්වා දෙන්න පුළුවන්.
එතකොට මම හිතන්නේ තවත් ශ්‍රී ලාංකික ප්‍රජාව බොහොම අවධානය යොමු කරන දෙයක් තමයි මේ දේපළ වෙළඳපොළ පිළිබඳව. ඒ පිළිබඳවත් මම හිතන්නේ විශේෂ කරුණු කිහිපයක් අපිට කතා කරන්න තිබෙනවා නේද?
ඇත්ත වශයෙන්ම චරිත මේ නිවාස වෙළඳපොළ ගැන මේ දවස්වල නිරන්තරයෙන්ම සාකච්ඡාවට භාජනය වෙනවා. ඒකට හේතුව මේ ඕස්ට්‍රේලියාවේ ප්‍රධාන නගර කිහිපයකම විශේෂයෙන්ම මෙල්බන් සහ සිද්ධි නගරවල නිවාස වෙළඳපොලේ මිල ගණන් ඉතාමත්ම ඉහළ මට්ටමක පහුවෙන්නේ. ඔබ දන්නවා මම හිතන්නේ පහුගිය අවුරුද්දේ සිඩ්නි නගරයේ 18% විතර වගේ නිවාස මිල වැඩි වුණා. මෙල්බර්න් වල 13% වගේ ප්‍රමාණයක් තියෙන්නේ. ඉතින් මේ තත්වය විශේෂයෙන්ම බලපානවා තමන්ගේ පළමු නිවාසය මිල දී ගන්න ගැනුම්කරුවන්ට, ෆස්ට් ටයිම් හෝම් බයර්ස් ලට. ඉතින් මේ අයට වෙළඳපොළට ප්‍රවිෂ්ට වීම ඉතාමත්ම අපහසු තත්වයක් තියෙන්නේ මේ අධික මිල ගණන් නිසා. ඉතින් මේ තත්ත්වයට විසඳුමක් විදිහට රජය විසින් මේ අයවැයේදී ඕන් අරමුණු කරගෙන ෆස්ට් හෝම් සුපර් සේවර් ස්කීම් කියලා එකක් හඳුන්වා දීලා තියෙනවා. දැන් මේකෙන් බලාපොරොත්තු වෙන්නේ කිසියම් පුද්ගලයෙකුට තමන්ගේ සුපර් ඇනුවේෂන් ගිණුම හරහා තමන් රැකියාව කිරීමේදී සුපර් ඇනුවේෂන් එක සඳහා දරන දායකත්වය අනිවාර්ය දායකත්වයට අමතරව ස්වේච්ඡාවෙන් කරන ලබන දායකත්වය වසරකට $15,000 දක්වා බදු රහිතව කළ හැකි ආකාරයේ යෝජනාවක් ඉදිරිපත් කරලා තියෙනවා. ඉතින් මේ ආකාරයට $30,000 ඉතිරි කිරීමේ අවස්ථාව ලැබෙනවා. දායකත්වය කෙනෙකුට ලබා දෙන්න පුළුවන් වෙන්නේ තමන්ගේ වැටුපෙන් වදු අදු කිරීමට පෙර වෙන් කිරීමක් විදියට. ඉතින් ඒ නිසා යම් පුද්ගලයෙක් මෙවැනි වෙන් කිරීමක් කළොත් අපි මේකට කියනවා සැලරි සැක්‍රිෆයිස් කියලා. එහිදී ඔහු විසින් ගෙවන බදු අඩු වෙනවා. ඒ තුලින් තමන්ගේ ඉතිරි කිරීම වැඩි වෙලා යම් කිසි වාසියක් ඇති වෙනවා. මේ ක්‍රමය 2017 ජූලි 1 ඉඳලා ක්‍රියාත්මක වෙනවා. ඒ වගේම කවුරු හරි පුද්ගලයෙක් මේ ආකාරයේ ඉතිරි කිරීම කෙරුවොත් එහෙම සමන්ගේ සුපර් ඇනුවේෂන් එකේදී 2018 ජූලි වල ඉඳන් මේ මුදල් නැවත ලබාගෙන තමන් මිලදී ගන්න නිවාසය සඳහා අවශ්‍ය කරන තැන්පතුව තියන්න ඒ මුදල් යොදා ගන්න පුළුවන්කම තියෙනවා. විශේෂයෙන්ම අලුතෙන් නිවාසයක් ගන්න කෙනෙකුට තියෙන ප්‍රධාන ප්‍රශ්නයක් තමයි තමන්ට මේ තැන්පතු සොයා ගැනීම තියෙන අපහසුව. ඉතින් එන්න ඒ සඳහා ගෙන ආපු යෝජනාවක් විදිහට තමයි මේ යෝජනාව ඉදිරිපත් කරලා තියෙන්නේ. නමුත් මේකේ ප්‍රශ්නේ තමයි චරිතා මේ යෝජනාව කොයිතරම් දුරට ප්‍රායෝගික වේවිද කියන එක. ඒකට හේතුව එක ප්‍රශ්නයක් තමයි තරුණ කණ්ඩායම් වලට මෙච්චරම් මුදලක් ඉතා ඉක්මනින් ඉතිරි කළ හැකිද කියන කාරණය. දෙක, මුදලක් ඉතිරි කරත් මේ ආකාරයේ මුදලක් ඉතිරි කරත් මිල ගණන් වැඩිවීමත් එක්ක සංසන්දනය කරනකොට ඒ මුදල නිවාස මිල දී ගැනීමේ තැන්පතුවක් සඳහා කොතරම් ප්‍රමාණවත් වේවිද කියන ප්‍රශ්නය අපිට තියෙනවා.
ඒත් එක්කම මම හිතන්නේ මේ විදේශ ගණුකරුවන්ටත් මම හිතන්නේ නීති පැනවීමක් සිදු කරලා තිබෙනවා නේද?
ඔව්, ඇත්තටම මේ චරිත මම මෙතෙන්දි සඳහන් කරන්න ඕන මේ නිවාස මිලදපලේ මේ මිල ඉහළ යාමේ ප්‍රශ්නේදී අපි සෛද්ධාන්තිකව බැලුවොත් එහෙම ඉල්ලුම සහ සැපයුම කියන කාරණා දෙක නිසා මේක සිද්ධ වෙන්නේ. විශේෂයෙන්ම අපි දන්න කාරණේ තමයි මේ ඉල්ලුම වැඩිවීම සම්බන්ධයෙන් ඇති වෙලා තියෙන තත්ත්වය. නිවාස වෙළඳපොලේ ඉල්ලුම වැඩි වෙන්න ඔබ දන්නවා බලපාන ප්‍රධාන සාධක අතරේ මේ ආයෝජකීන්ගේ ඉල්ලුම, ඒ කියන්නේ නිවාස ආයෝජන කටයුතු සඳහා නිවාස මිලදී ගන්න අයගේ ඉල්ලුම වැඩිවීම. අපි දන්නවා දැන් තියෙන්නේ තාමත්ම අඩු පොලි අනුපාත තත්ත්වය. ඒ වගේම නෙගටිව් ගියරින් කියන ප්‍රතිපත්තිය තියෙනවා සහ ප්‍රාග්ධන ප්‍රතිලාභ බද්ධයේ තියෙන සහන නිසා ආයෝජකයන්ගේ ඉල්ලුම විශාල වශයෙන් වැඩි වෙලා තියෙනවා. ඉතින් මේ ආයෝජකයන් අතරේ විදේශීය ආයෝජකයන්ගේ නිවාස ඉල්ලුම විශාල වශයෙන් තියෙනවා. ඉතින් ඒ තත්ත්වය පාලනය කරන්න රජය විසින් මේ මෙවර අයවැයේදී යම් යම් සීමාවන් පනවල තියෙනවා. ඒක එක සීමාවක් තමයි චරිත අලුතින් ආරම්භ කරන නිවාස යෝජනා ක්‍රමවලින් ඒ නිවාස යෝජනා ක්‍රමයක තිබෙන නිවාසවලින් විදේශික ආයෝජකයන්ට මිලදී ගත හැකි ප්‍රමාණය 50% උපරිමයකට යටත් කරලා තියෙනවා. මෙවැනි උපරිමයක් තිබීම නිසා ඒකේ බලාපොරොත්තු වෙනවා ඒ නිසා දේශීය මිලදී ගැනීම කරුවන්ට වෙළඳපොලේ තිබෙන නිවාස ප්‍රමාණය වැඩි කිරීම. ඒ වගේම ඊළඟට ඒ හා සම්බන්ධවම තවත් හඳුනා දීපු තවත් ප්‍රතිපත්තියක් තමයි විදේශිකයින් විසින් මිලදීගෙන තිබෙන නිවාස පදිංචි වෙලා නැත්නම් හෝ බදු පදනම සඳහා බදු දීම සඳහා වෙළඳපොලට ඉදිරිපත් කළ නැත්නම් මාස 6ක කාලයක් සඳහා එහෙම පවතින නිවාස සඳහා යම් කිසි දඩමුදලක් අය කරන්න රජය යෝජනා කරලා තියෙනවා. මේ දඩමුදල ඊයේ රාත්‍රී 7:30 සිට ක්‍රියාත්මක වෙනවා. ඒකේ ප්‍රමාණය තීරණය වෙන්නේ යම් කිසි පුද්ගලයෙක් ආයෝජන සඳහා නිවාස මිලදී ගැනීමට අයදුම් පත්‍රයක් ඉදිරිපත් කිරීමේදී ඒ අයදුම් පත්‍රයත් එක්ක යම් කිසි ගාස්තුවක් ගෙවන්න ඕන. අන්න ඒ ගාස්තුවට සමාන මුදලක් දඩයක් හැටියට මේ අයවැයෙන් යෝජනා කරලා තියෙනවා. ඉතින් මම හිතනවා මේක හොඳ යෝජනාවක්. එක්තරා ආකාරයකට අර ඉල්ලුම පාලනය කිරීමේ ප්‍රතිපත්තියක් විදිහට අපිට මේක සඳහන් කරන්න පුළුවන්.
ඔව්, එතකොට මේ බියරෙන් පසුව නිවස් වෙළඳපොළට මොන වගේ තත්ත්වයක් අත්වෙයිද?
ඇත්තටම මේ චරිත මං සඳහන් කරා වගේ නිවාස වෙළඳපොළේ කිසියම් ආකාරයේ මම හිතනවා පසුබෑමක් ඇති වෙයි කියලා විශ්වාස කරනවා. ඒ වගේම කෙටියෙන් සඳහන් කරන්න පුළුවන් අයවැය තුල අර මං කලින් සඳහන් කරපු අර සැපයුම් පැත්ත පිළිබඳව යම් යම් යෝජනා කීපයකුත් තියෙනවා. ඒ යෝජනා අතර එකක් තමයි මේ රජය විසින් ප්‍රාන්ත රාජ්‍යත් එක්ක එකතු වෙලා නිවාස සැපයුම ජනගහන වර්ධන වේගයට සාපේක්ෂව කිරීම සඳහා අවශ්‍ය කරන සැලසුම් ප්‍රතිසංවිධාන හඳුන්වා දීමට යෝජනා කරලා තියෙනවා. දෙවෙනි එක තමයි ඩොලර් බිලියන එකක අරමුදලක් ඇති කරන්න යෝජනා වෙනවා. මේ අරමුදල ජාතික නිවාස යටිතල පහසුකම් යෝජනා ක්‍රමයක් හඳුන්වා දීමට යොදා ගන්න බලාපොරොත්තු වෙනවා. සහ විශේෂයෙන්ම මේ මෙල්බර්න් නගරයේ ආශ්‍රිතව තියෙන මැරිබිනොන් ප්‍රදේශයේ තියෙන හෙක්ටයාර් 127ක ප්‍රමාණය, රජයේ ඉඩම් හෙක්ටයාර් 127ක ප්‍රමාණයක් මුදා හරින්නට තීරණය කළා තියෙනවා. ඔවුන් ඇස්තමේන්තු කළා තියෙනවා මෙය නිවාස 6000ක් පමණ ඉදිකරන්න ප්‍රමාණවත් භූමියක් කියලා. ඉතින් මෙවැනි යෝජනා ඉදිරියේදී ක්‍රියාත්මක වුණොත් චරිත අපිට විශ්වාස කරන්න පුළුවන් නිවාස වෙළඳපොළ යම් ආකාරයකට පසුබෑමකට ලක් වෙන්න ඉඩ තියෙනවා. ඒ කියන්නේ මිල ගණන් වැඩිවීම ඊට වඩා අඩු වේගයකින් සිදු වෙන්න පුළුවන්. ඉතින් මම හිතන එක රටට හිත කරයි කියලා.
ඔව්, අනිවාර්යෙන් අපි කාටත් හිත කර දෙයක් නේද ඒක.
අත්වශයෙන්.
එතකොට දැන් අපි කතා කළොත් මේ ප්‍රධාන බැංකු වලටත් යම්කිසි ප්‍රහාරයක් එල්ලුණා කියන්න පුළුවන්. මම දැක්ක මාධ්‍යවල කියලා තියෙනවා මේ බජට් එකේ බිගස්ට් ලූසර්ස්ලා තමයි මේ බැංකු කියලා. දැන් ඒහි තත්ත්වය කොමක්ද? මේ ඇත්තටම ගනුදෙනුකරුවන් හැටියට අපිට කොහොමද බලපන්නේ?
ඔව්, ඇත්තටම මේ චරිත එතෙන්දී බැංකු සම්බන්ධ මම හිතන යෝජනා ගණනාවක් තියෙනවා. ඒකේ එක්තරා ගනුදෙනුකරුවන් විදිහට වැදගත් වෙන යෝජනාවක් තමයි මේ බැංකු සම්බන්ධයෙන් බැංක් ලෙවි, එහෙම නැත්නම් බැංකු බද්දක් යෝජනා කිරීම. මෙතනදී ප්‍රධාන බැංකු හතර සහ මැක්වාරි බැංක් කියන බැංකුව ඉලක්ක කරගෙන ඔවුන් යෝජනා කරනවා බිලියන 100කට වඩා වැඩි වගකීම, ඒ කියන්නේ ලයබිලිටීස් නැත්නම් ඉතිරි කිරීම් තිබෙන බැංකුවක් විසින් 0.06% ප්‍රතිශතයක බද්දක් ගෙවිය යුතුයි කියලා. දැන් මේ බද්ද අත්වශයෙන්ම යෝජනාවලිය සඳහන් වෙනවා ගනුදෙනුකරුවන්ට විතන් කළ නොහැකි බද්දක් බව. නමුත් අපි අත්දැකීමෙන් දන්නවා ඕනෑම ව්‍යාපාරික ආයතනයක වියදම් වැඩි කිරීම සඳහා යම් ආකාරයක බදු පැනවීමක් සිදු වුණොත් ඒ බදු, මේවා අපි හඳුන්වන්නේ වක්‍ර බදු කියලා, ඒ බදු පාරිභෝගිකයින්ට විතන් කිරීමේ හැකියාව ආයතනයකට තියෙනවා. ඍජුව විතන් කරුවත් මේක වක්‍රාකාරයකට මේ බදු බැංකු විසින් පාරිභෝගිකයින්ට විතන් කරන්න පුළුවන්. පාරිභෝගිකයින්ට මේක විතන් කරන්න පුළුවන් එකක් තමයි පොලි අනුපාත වැඩි කිරීමක් විදියට. එම නැත්තම් වෙනත් අය කරන ගාස්තු, බැංකු විසින් අය කරන වෙනත් ගාස්තු වැඩි කිරීමක් විදියට මේක විතන් කිරීමේ ඉඩකඩ තියෙනවා. මොකද දැනටමත් බැංකු විසින් විශාල වශයෙන් රජයට බදු ගෙවනවා. දැන් මේ අතිරේක බද්දත් එක්ක බැංකුවල ලාභදායිත්වය සෑහෙන ප්‍රමාණයකින් අඩු වෙන්න පුළුවන්. ඉතින් ඒ ලාභදායිත්වය අඩු වීම මං හිතන්නේ ඒ අය ඒක පිළිගන්න සූදානම් වෙන එකක් නැහැ. විශේෂයෙන්ම කොටස් හිමිකරුවන් ලාභය අඩු වීම එතරම් යහපත් දෙයක් විදිහට දකින්නේ නැති නිසා මට හිතෙනවා ඒක ඉදිරියේදී යම් ආකාරයකට විතන් වෙන්න පුළුවන්. ඔබ සමහර විට ප්‍රවෘත්තිවල දකින්න ඇති ඊයේ දිනේම මේ ආරංචියත් එක්කම බැංකු කොටස් විකිණීම් විශාල වශයෙන් වැඩි වෙලා තිබුණ නිසා බැංකු වල කොටස් මිල ගණන් 5%ක් ඊයේ දිනේ සිදු වෙලා තියෙනවා. ඉතින් මේක මම හිතනවා එච්චර යහපත් ප්‍රතිපත්තියක් නෙමෙයි. ඊට සාපේක්ෂව තවත් නොයෙකුත් යෝජනා කීපයක් ඉදිරිපත් වෙලා තියෙනවා බැංකු වල කටයුතු අධීක්ෂණය කරන්න සහ පරිපාලනය කිරීම සඳහා.
ඔව්, එතකොට අවසාන වශයෙන් මම හිතන්නේ ශ්‍රී ලාංකික ප්‍රජාවට තවත් වැදගත් වෙන කරුණක් තමයි මේ සුළු පරිමාණ ව්‍යාපාර සම්බන්ධයෙන් කොහොමද අයවැය කතා බහ කියලා. මෙවර යම්කිසි විශේෂත්වයක් තිබෙනවද ඒ සම්බන්ධයෙන්?
ඇත්තටම මේ චරිත සුළු පරිමාණ ව්‍යාපාර මං හිතනවා මේ රටේ ජීවනාලිය වගේ. මොකද මේ රටක තියෙන ව්‍යාපාර වලින් 75% ප්‍රමාණයක් විතර සුළු පරිමාණ ව්‍යාපාරිකයින්ගෙන් සමන්විතයි. මෙවර අයවැය තුළ විශේෂ ප්‍රතිපත්ති අමුතුවෙන් හඳුන්වා දීමක් දකින්න ලැබෙන්නේ නැහැ. නමුත් අපිට පේන්න තියෙනවා ගියවර අයවැයෙන් හඳුන්වා දුන්නු යෝජනාවක් තවදුරටත් මේ අවුරුද්දටත් ඒක දික්කිරීමක් සිදු කරපු බව පේන්න තියෙනවා. ඒ තමයි සුළු පරිමාණ ව්‍යාපාරිකයින්ට තමන්ගේ බද්දට පෙර වියදම් අඩු කිරීමවල ඩොලර් 20,000 දක්වා එකවර වියදම් අඩු කිරීමක්. මේක ප්‍රාග්ධන කටයුත්තකට වෙන්න පුළුවන්, මිලදී ගැනීමකට වෙන්න පුළුවන්. ඒ වියදම් අඩු කිරීමේ සහනය මේ අවුරුද්දට ලබා දීලා තියෙනවා. මේක එක්තරා විදිහක හොඳ යෝජනාවක්, විශේෂයෙන්ම කුඩා ව්‍යාපාරීන්ගේ ආයෝජන දිරිමත් කිරීමට, කිසියම් අලුත් වැඩියාවක් කිරීමට හෝ යම් කිසි ඉදිකිරීමක් කිරීමට ඔවුන් පෙළඹවීම සඳහා මේක දීපු සහනයක් විදිහට අපි දකින්න පුළුවන්. ඉතින් ඒ නිසා මම හිතනවා ඒක හොඳ යෝජනාවක්. ඊට අමතරව වෙනත් ආකර්ශනීය යෝජනා සුළු පරිමාණ ව්‍යාපාරයක ශේෂ්ඨය ආරමුණු කරගෙන මේ අයවැයේ දකින්න නැති බව තමයි අපිට පේන තියෙන චරිත.
හොඳයි, එහෙමනම් ආචාර්ය රංජිත් අහිරනායක අපි ඔබට බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා අයවැය පිළිබඳව මේ සමාලෝචනය ගෙන ආවට.
ඔබ මේ අවස්ථාව ලබා දුන්නට චරිතයි.